సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే దేశనావే దాయకత్వయ సమర సేన పౌలే సేలు దూదరువాన్ పిన్నతుని ఎకతు వెళ్ళా దాయకత్వేగిన కటయుతు కరను మీ పిన్నతుల్లా సీలు దినాటమ జీవితావబోధయ ధర్మావబోధయ పినిస మీ కుసల్ బలవత్వేవాయి అపి ప్రార్థన కరను దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలయ పిన్నత్ని మీ దేశనావే తులింగ్ బుదురజనాసి అపట పిన్నులా దేన్ని తమన్గే అభ్యంతరయ విమసా బాలన విద్యాయి ఎతులాంతే విమసా బాలనుకుట తమాయి కెనెక్తుల దుఃఖ నిమావెన్ని ఎతుడ కెనెక్తుల దుఃఖ నిమావెన్ని లోకే విమసా బలిమిన్ నొవ తమన్గేమ ఎతుల విమసా దే ఎతుల విమసా బలన కియలా ఒయ పిన్నతున్లాట మహా లుకు దేవాలన ఇక ఇరియవ్వక్కునత్ అవబోధే పినిస పావిచ్చి కరాన్ని పుల అంటే సక్మన్ భావన హిమికే అన్ని ఇక ఇరియవ్వక్ పావిచ్చి కరల ఇరియవ్వక్ తుల సిహియ పవత్వమిన్ కిలెస్ కడన విద్య ఎనిసా తమై ఏ కాల విశాల పిరిసక్ అవబోధే కర అగ్గి హెబై మంగ్ ఎక్క దయా కియాను మమ్ మీ కా మేత కాల తేరుంగత దయా ఓగొల్లుంగి మనస నిదహాస్ నెత్తం అవబోధే కరా యాండ బెదే అప్పు ఏకేక ఆయతన వల్ట యానో అని అప్పు సమహార కాలవల్ల ధార్మీయ దివును కరగాన్న ఏకేక తేంగ వల్ట గిహిన్ తీయనో ఏ వాట గిహిన్ ఏ దృష్టి మేవాయి ఒక్కొమ్మ కవలం కరగని ముకుత్ కరాన్న బే ఎన్సా ఒయ పిన్నుతుల్లా ఏ వాట గియాత్ ఓగొల్లంగి సిత నిదహాస్ కరగాండో ఈ పరణ కానీ సత్యావబోధే సంబంధ సాకచ్చావ మే మొహతి ఇక సందర్భగతో కరాండు ఉన్నాయి ఇక కానీ ఏవా నరకాయి గెలని మీద అప్పు కలింగిపు ఆయతన తీయన్ను పులువం సంస్థా తీయన్ను పులువం ఆరామ తీయన్ను పులువం ఏవా ఈ స్వామినాహంసలకి అదహాస అణువమ మీ దిహా బలాన్న హొందనే హేతు తమై మీకు వినత్ పార ఇతరు వినత్ పారక్వం కిని కాని ఇతరు ఆర్యష్టంగ మార్గి నిమీద ఎక్కమ మార్గే ఉనాట మీ సంసింది ఇమ్మ పిన్నస పారవాళ్ళు గుడాక్ తినదు అప్పట తేరను లంకావి ఓ గుడాక్ సమహార ఆయతన వాళ్ళకి ఇంకేన బౌద్ధ అంటే సమాధి ఉపదిన్నే ఏకింగ్ ఇవాళ సమాధి ఉపదిన్నమనే నిమి ఏ అర కకుల్ దగ్గర తుంగాతర పెత్తకమ త్యాగాన్ని ఉత్సాహకరణం ఏకని పెహదిలివ అపే ఆధ్యాత్మిక వెడపిలివేళ ప్రజ్ఞావ కేంద్రగత కరగన సహా సమాధి కేంద్రగత కరగని అనేక ఎతోడ శ్రద్ధావ కేంద్రగత కరగని యాన్న పులువాంగ్ ఏకట అపి ఏ ఏ శ్రద్ధావ కేంద్రగత కరగని యాన విద్యకు గణల తీయను ఆధారమే ఎదురు అపి ఉగాన్నాన్ని దమ్మి అపే దేశనాహన ఆయట అపి ఉగాన్నాన్ని సమాధి సహా ప్రజ్ఞావ కేంద్రగత కరగని అవబోధేకరా యాన విద్య ఎతోడ ఏ గుడాక్ మన దేకల తీయను అప్పిట బొహమ నిదాసి కిసీమ ఆయతనీకర గీయపుణ్యతి ఆయనవా బొహం పొడి కాలికి సమాధి ఉపదోగన్న మమ్మీ పొద్దు తాత్వ అక్యాన్ని ఇక్కడ కొహిటవాత్ గిహిన్నే ఆరామ వల్ట వెడి గిహిన్నే ఓ ఏకేక తేంగ వల్ల గిహిన్ మాస గణం ఇందలనే గుడా భావనా క్రమ కరలనే ఇది సహా ఇక్కడ తమారే భావన కరలమనే ఐ థింక్ మీ మమ్మ దెక్క విశేష దక్తమై గొళ్ళు కెలిమ్మ ఆపుగా మా అమ్మ సమాధి ఉపదిన లంకా వటేర కరగ్గాలైన బౌద్ధు ఇన్నో ఏకేక ఆయతన వల్ల గిహిన్ ఏ గొళ్ళు సమాధి ఎత్తరం ఉపదిన్నమనే అపికి అని క్రమ వల్లి ఏక ఉపధి నెత్తే ఏక నికం సమాధి మియగిహింగ్ నెమే అర అర దృష్టివాద కియనేవో ఒళ్ళువి తవమ తీయను ఏకన కిసీమ తెనకటి ఆన్ని నెత్తు ఏకపార పిరిలా ఇందల ధర్మీ టాపు అయి బేగిన్ ధర్మీ దివును కరను అయినసా మమనం ఒబ్బట యోజన కరాన్ని ఒబ్బ పులువంతరం మా ఇక నిహిమ ఆయతన వాళ్ళు గియాకిల కామాన్నే නමුත් ඒවයි මනස නිදහස් කරගන්න පුළුවන් තරම් මේ සන්දර්භිත. ආයෙත් ගිහින් ඔගොල්ලෝ එකත් එක්ක එකතු වුණාට කමන්නේ. එතකොට ඔගොල්ලෝ මේ අපි කියන කතාවනේ අර ස්වාමීන් වහන්සේ නම් කොහොම නෙමෙයිනි කිව්වේ මෙහෙමනි කිව්වේ වගේ එකක් මේ දේශනා කරද්දි ඔළුවට ආවොත් ඔගොල්ලන්ගේ මනස තුල විතර්ක ගොඩ නැගෙන්න පටන් ගන්නවා සත්‍ය කුමක්දැයි කියන විග්‍රහයට. ඒ නිසා ඔය පිනතුන්ලාට තියෙන්න ඕන ඉතා විශේෂ දෙයක් තමයි මනස නිදහස් කරගන්න එක. ඒ වගේ මේ බණ අහලා තව ස්වාමීන් වහන්සේ නමක්ගේ ධර්මය අහද්දිත් අර මේ අපි කියපුව ඔළුවේ තියාගෙන අහන්න එපා. ඒකට හේතුව මොකක්ද දන්නවද? පින්වත්නි මේ එක එක ස්වාමීන් වහන්සේලා විවිධ විදිහට නිවන් මඟ මතු කරනවා. එතකොට මේ නිවන පිණිස යන්න ඕන පාරවල් ගොඩාක් හොයාගන්න පුළුවන්. ඒක හරියෂ්ඨාංගික මාර්ගයට ගරු කරලා පැහැදිලි කරන්න ඕන එකක් තමයි. ඒකනේ බුද්ධ කාලේ වුණත් සමහර රහතන් වහන්සේලාගේ විවිධත්වයක් තිබ්බේ. අවබෝධයේ නෙමේ මාර්ගයේ විවිධත්වයක් තිබ්බනේ. ඒක දිට්ඨප්පති රහතන් වහන්සේ කියනවා, කායසක්කි මහරහතන් වහන්සේ නමක් කියනවා, සද්ධා විමුක්ත රහතන් වහන්සේ නමක් කියනවා. ඒතර අවබෝධයේ සමානයි කෙලෙස් නිරුද්ධ කිරීමේ විසමපාතයක් නැහැ. හැබැයි අර අවබෝධයට පත්වීම පිණිස පාවිච්චි කරන උපාය මාර්ගවල වේවදත්තයක් තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කොහොම පැහැදිලි කරනවද කියලා අපි දන්නේ නැහනේ. එතකොට මේ අපි කියන එකක් අහගෙන ඒක ඔළුවේ තියාගෙන ඕගොල්ලෝ ගිහින් ඒ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් ඔයාලා හිතන්නේ එක්ක ඒ ස්වාමීන් වහන්සේ ධර්ම විකෘති කරනවා කියලා, එක්ක ඔයාලා හිතන්නේ මම ධර්ම විකෘති කළා කියලා. මට මම දැක්ක පිටා පැහැදිලි දෙයක් තමයි අවුරුදු ගාණක් එක එක ආයතන වලට බැඳිලා ගැට ගැහිලා ඒ වගේ පුද පූජා වත්පිළිවෙත් අරෝමිව එක හැපි හැපි ඉන්න මිනිස්සු ඒ සංසුන් වගේ පෙන්නනවා. මම මේ මෑත කාලේ හොත්තට ඉගෙන ගත්ත දෙයක් ඒක. නමුත් ඒගොල්ලොන්ට චිත්ත සමාධියවත් ඉන්නේ නැහැ. විදර්ශනා ඥාන කියන ඒවා නම් උපදින්නෙම නැහැ. ඒ උපදින් නැත්තේ පින්වත්නි ඒක නිකන් නියත මිත්‍යා දෘෂ්ටියට අහුවෙලා නිසා නෙමෙයි. අර නිවහල් මානසිකත්වයෙන් ඒ දේශකයන් වහන්සේ ඉස්සර වාඩි වෙන්න බෑ. එයා එතනට ඇවිල්ලත් හොයන්නේ අර කලින් වගේ එකක්. එතනට ඇවිල්ලත් හොයනවා ඒ කලින් වගේ එකක්. ඒ කලින් ඒ තැන් වලට ගියපු අය මෙහෙට ඇවිල්ලා ඉන්නවද කියලා බලනවා. ඒ ගතිය නිසා පින්වත්නි කාලයක් ධර්මයේ අර සමාධියම උපදින්නේ. ඒ නිසා මොකද මේ ස්වාමීන් වහන්සේලා කියන කියන්නේ අධර්මයේ කියනවා අය කියලා අපිට එහෙම කාටවත් කියන්න බෑ. එක එකනා කියන විධික්‍රම තියෙනවා. ඉතින් අර එතකොට අර ගොඩාක් අය හිතාගෙන දැන් මේ අපේ දේශනාවල පවා අපි වැඩි කතාන්දර යොමයක් කියන්නේ නැහැ. කතාන්දර කියන්නේ. දැන් සමහර බණ තියෙනවා ඒ බණ ඉවර වෙනකොට කතාන්දර 100ක් විතර කියනවා. තියා වැඳගෙන ඒකට අහගෙන ඉන්නවා. ඉතින් එහෙම වැඳගේ එයා හිතානිනවා මට මහා අධික ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. නමුත් ගනුදෙනු කරද්දි තේරෙනවා නිකම් ප්‍රෝඩාකාරී ජීවිත තමයි ගොඩාක් අයගේ තියෙන්නේ. ප්‍රෝඩාකාරී කියන්නේ වංචනිකයි කියන එක නෙමෙයි, අතුල අඳුන ගන්න බැරි මට්ටමේ ජීවිත තියෙන. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් උත්සාහ කරන්න. කවුරු හරි කමන මේ බණ නෙමෙයි, ඒ දේශකයන් වහන්සේට අනුගත වේ. ඒ පරණ ආපු ගියපුවා මෙහි අවසන් එපා. ඒ පරණ ආපු ගියපුවායි මෙහි හොයන්න එපා. ඔය පින්නතුන්ලා ඒ දේශනාවට අනුගත වෙන්නේ ඒකෙන් තමයි ඔය පින්නතුන්ට ජීවිත අවබෝධය කරා යන්න තියෙන්නේ. ඒතකොට ජීවිත අවබෝධය කියලා කියන්නේ ඒක පොඩි දෙයකින් ස්පර්ශ කරන්න පුළුවන් එකක්. ඔය පින්නතුන්ට නම් කොහොමත් ඒක කරන්න පුළුවන්. ඒක මේ අමාරු වෙන්න විදිහක් නෑ ඇත්තටම. ඒක ඔය පින්නතුන්ලාගේ ජීවිතවල එහෙම කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක ඔයාලට ඔයාලගේ ජීවිතය ඇතුලේ ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන් දෙයක්. එතකොට ඒ අවබෝධය කරා යන්න යාට ගන්න පුළුවන් එක අත්දැකීමක් ඇතුලේ වුණත් සම්පූර්ණයෙන් කෙලෙස් ටික කඩලා දාන්න පුළුවන්. ඒක අපගේ බුදුරජාණන් දැන් ඉරියාපත භාවනාවේදී මේක ඉරියව්වක් නේ පාවිච්චි කරන්නේ නිවන් දකින්න. දැන් සක්මන් භාවනාවේදී හැබැයි ඒ දැන් මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නය. ඒක පාවිච්චි කරද්දී අර සම්මර්සන ඥානය, උදයබ්බ ඥානය, බංගාණු දර්ශන ඥානය, බයතුපට්ඨාන ඥානය ආදී ඥාන දර්ශන වේගෙන් උපදින්න ඕන. ඒ ඥාන දර්ශන යා තුල වේගින් උපදින්න ඕන. එතකොට මේ ඥාන දර්ශන උපදින් නැතුව එයාලා කොච්චර සක්මන් කළත් ලොකු ප්‍රයෝජනයක් තේවි කියලා අපි හිතන්නේ නැහැ. ලොකු දියුණුවක් තියයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. එතකොට ඒක ඇතුලේ ඔය පින්නතුන්ලා දක්ෂ වෙන්න ටික ටික පුළුවන් තරම් ඔයාලගේ ජීවිතේ දක්ෂතාවය හදාගන්න. එතකොට දැන් සක්මන් භාවනාව වගේ එකකදී එක ඉරියව්වක් පාවිච්චි කරලා සම්පූර්ණ නිවන දක්වාම යන්න පුළුවන්. එතකොට පින්වත්නි යනකොට මේ යන බව දැනගන්නවා කියන එකම නිවේද. එක ඉරියව්වක් තුල අපි කියනවනේ නිවන් දකින්න පුළුවන් කියලා. ගොඩාක් ඉරියව් පාවිච්චි කරන්න ඕනේ නැහැ. එකම ඉරියව්වක් තුල පවා කෙනෙකුට ඥාණය ඔසවා තබන්න පුළුවන්, සත්‍ය අවබෝධයට පත් වෙන්න පුළුවන් කියලා අපි කියනවනේ. එතකොට ඒක කොහොමද කරන්න කියලා දැන් ඔයාලා ඔය කරන සක්මන් භාවනාව හරි ඉරියව් පවත්වන එහෙමනම් බෑ කරන්න. අන්න ඒකයි මං කියන අර ඕගොල්ලෝ කලින් දන්න එකත් එක්ක මෙහෙට ආවට පස්සේ අපි හරි පටලිල්ලකට යනවා කියලා. ඒ නිසා ඕගොල්ලෝ එහෙ වටේ ඒ ආයතන වලට වෙනද වගේ යන්න, ඒ ආයතනත් එකතු වෙන්න වෙනද වගේ වත් පිළිවෙත් කරන්න, දන් දෙන්න, ඒව අපිට කමක් නෑ. හැබැයි මේ මූලික නිවීම පිණිස අදාළ අදහසේ නම් ඔයාලා පින්නතුනි පුළුවන් තරම් නිදහස් මානසිකත්වයකින් තමයි මෙතන ඇවිල්ලා අසුන් ගන්න ඕනේ. ගුලුවන්තර නිදහස් මානසිකත්වයෙන්. දැන් ඔන්න සක්මන් භාවනාවේදී ඒ ඇවිදින එක තමයි පාවිච්චි කරන්නේ සත්‍ය අවබෝධයට. කියන්නේ ඇවිදලා නිවන් දකින්න පුළුවන් ඇවිදින එක ඇතුලේ. දැන් එයා කෙනෙකුට කියන්න පුළුවන් මේ අපිට මේ වෙලාවක් නැහැ කියලා. නමුත් ওই පින්නතුල උදේට ටිකක් අර ඇවිදින එක ඔයගොල්ලන්ගේ ජීවිතේ පුරුද්දක් කරගෙන ඉතින් ඒක භාවනාව විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට යා සාමාන්‍ය පැයක් ඇවිදිනවා නම් ඒකෙන් අඩුම විනාඩි 40ක් 45ක් යා භාවනා විදියට ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක කෙලින්ම නිවන් දකින්න පාවිච්චි කරන්න පුළුවන්. එකක් සත්‍ය අවබෝධය, අනිත් එක ශාරීරික සුවතාවය. මේ දෙකම යාට අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ දිනදා ජීවිතය ඇතුලේ තමයි ධර්මයේ උරගාන්න තියෙන්නේ. දැන් සක්මන වගේ එකක් භාවනාවට අපි පාවිච්චි කරනවා නම් ගච්ඡන්තෝ මීති පජානාති. දැන් ඇවිදින් ධර්මී පෙන්වන යොදුම තමයි ඕක. ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදිනවා කියන එක. හැබැයි ඕක විතරක් නෙමේ ඇවිදිනකොට ඇවිදින බව කොහොමත් ඇවිදින මිනිහෙක් ඇවිදින බව දන්නවනේ. ඇවිදින බව දන්නේ නැතුව කිසි කෙනෙක් ඇවිදින්නේ නැහනේ. දැන් මෙතන පින්වත්නි ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන යෙදුම පාවිච්චි කරන්නේ අපි පින්වත්නි මේ ඇවිදිනකොට ඇවිදින බව දන්න කමම නෙමේ. ඔන්න ඔතන තමයි අඩුව තියෙන්නේ. යනකොට යන බව දන්න කමව නෙමෙයි. යනකොට යන පුද්ගලයෙක් නැති බවයි දකින්න එකයි ධර්මයේ කියන්නේ. කෙනෙකුට නිවන් අවබෝධයට පත්වීම කියලා කියන්නේ යන බව නොදන්නවා නෙමෙයිද. වාඩි වෙලා ඉනකොට වාඩි වෙච්ච බව ඔයාලා දන්නවනේ. ඒකයි ආයේ මොකද්ද දැන් ඒකේ සවිඥානික වෙන්න තියෙන්නේ මොකද්ද? දැන් ඒක ඔයාලට දැනුත් තියෙන නුවණක්. හැබැයි සැබෑ නුවණ කියන්නේ ප්‍රඥාවන්තකම කියලා කියන්නේ යනකොට යන බව දන්නාකම නොව ක්‍රියාවලියක් සිද්ධ වෙන බවත් සත්වේක් පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් නැති බවත් දකින හැකියාව තමයි ධර්මයේ තුල තියෙන්න ඕන. ඒක තමයි මූලික වශයෙන් අපේ දර්ශනය ඇවිදිනකොට. ඔයාලට සක්මන් භාවනාවේදී ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා සිය පවත්වන එක ඒක පින්වත් නිවන් දකින ක්‍රමේ නන් නෙමෙයි. ඒකෙන් නිවන් දකින්න බෑ. දැන් සමහරට ඕගොල්ලෝ මෙච්චර කල්ම සක්මන් භාවනාව ඉගෙනගෙන ඇත්තේ ඔය විදියට. ඔසවනවා, ගෙන යනවා, තබනවා, ඔය වගේ එක එක විදියට මිනිස්සුන්ට සක්මන්. නමුත් ඒකෙනුත් හොඳයි. මේ මොහොතේ ඉන්න පුරුද්දක් පුරුද්දක් එනවා ඒකෙනුත්. ඒක ලෝකේ සතිමත් බව කියලා කතා කරන අන්න ඒ කෑල්ලට හොඳයි. ඒ අර හිත විසිරෙන්නේ නැතුව හැම වෙලාවකම වික්ෂිප්ත නොවි ආරමුණු පස්සේ හිත දුවන්නේ නැතුව හිත තියනවා කියන එකම හොඳ දෙයක්. ඒක බොහොම වටිනවා. අපි මේ උත්සාහ කරන්න ඕන ගෞතම බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ පිරිණුවම් පාණ්ඩයි. දිව්‍ය ලෝකවල යන්න නෙමෙයි. අපි උත්සාහ කරන පිරිණුවම් පාණ්ඩයි. ඒ කියන්නේ අවබෝධය කරා මේ කාලේ යන්න පුළුවන්. පිරිසුදු මානසිකත්වයකින් ඇවිල්ලා එක එක රොඩු නැති මිනිස්සු, අයිසල්ල කියාපු කාරණේ නැති මිනිස්සු අනේ මේ කාලේ ධර්ම මාර්ගයට ඇවිල්ලා තියෙනවා. හොඳට ධ්‍යාන සිත් උපදවාගෙන තියෙනවා. මාර්ගයටත් ඇවිල්ලා තියෙනවා පින්වත්නි. එතකොට දැන් ඒ නිසා අපිට අර මේ කාලේ සුපුරුදු විදියට පාදයේ ඔසවනවා ගෙන යනවා තබනවා වගේ එකක් නිමී අපි කරගන්න ඕන. ඇවිදිනකොට ඇවිදින බව දන්නාකම නිමී අපි තුල තියෙන්න ඕන. ඒක අපි සාමාන්‍ය පොදු නුවණක් තියනවා. හැබැයි ඇවිදිනකොට ඉරියව්ව මතම සිහිය පවත්වනකොට අතීත අනාගත වශයෙන් සිත හැසිරෙන එකක් නවතිනවා. ඒක හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ නිසා කොහෙන් කවුරු කතාක් මන් භාවනාව ගැන ඉගෙනුවත් ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. හැබැයි මේ එක ඉරියව්වක් සක්මන වගේ පුංචි ඉරියව්වක් කෙනෙක් නිවන වෙනුවෙන් පාවිච්චි කරනවා නම් එයා හැම වෙලාවකම දැනගන්න ඕන යනකොට යන පුද්ගලයෙක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා. යනකොට යන පුද්ගලයෙක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ ආ ඒ ක්‍රියාවලිය විස්තර කරගන්න ඕන කොහොමද? එතකොට මේ යන ක්‍රියාවලිය තුළ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ සතර මහා ධාතුන්ගේම බිඳියාමක් තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා බිඳියාමක් තියෙනවා. දැන් අපිට ඒකනේ පාදයක් ගොඩාක් වෙලා ඔස්සගෙන ඉන්න බැරි. අපිට ඇයි කකුලක් ගොඩාක් වෙලා ඔස්සගෙන ඉන්න බැරි? පාදයක් ගොඩාක් වෙලා ඔස්සගෙන ඉන්න බැරි බෞද්ධ ඥාණයට අනුව ඒකේ සිද්ධ වෙන දේ තමයි මේ පටවි ධාතුවට අදාළ රූප කලාප බහුල උපදිනවා. ඊට පස්සේ පාදයේ බිම තිබ්බහම ඇති වෙන සැහැල්ලු අර පටවි ධාතුවට අදාළ රූප කලාප බිඳිලා ආපෝ ධාතුවට පටවි ධාතුවට අදාළ රූප කලාප බිඳිලා ගිහින් වායෝ ධාතුවට අදාළ රූප කලාප උපදිනවා. ඔන්න බලානේ අදී මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙන්නේ. එතකොට මේ අවබෝධයට එකතු වෙනවා කියන්නේ මෙතනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය දකින්නවා. පුද්ගල බව අභිබවා ගින් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය දකින්නවා. සිතේ මැදිහත් වීමක් දකින්නවා. මොකද්ද සිතේ මැදිහත් වීම? මෙතන මේ පාදේ ඔසවනකොට ඔසවන බවට සිතක් තියෙනවා. ඔසවන බවට සිතක් තියෙනවා. ඒ සිතද පාදේ ඉදිරියට ගෙන යන බවට සිත උපදිනකොට අර ඔසවන බවට තිබ්බ සිත බිඳිලා යනවා. පාදේ තබනවා කියනකොට ඔසවනවා කියලා තිබ්බ සිත නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ මේ සිතෙත් නිරුද්ධ වීමක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට මහා ගතේ සහ සිතේ ස්වභාවය ඇවිදින එක ඇතුලේ දකිනවා. ඒක පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ඇවිදින ක්‍රියාවලියක් සිද්ධ වෙන මෙතන සත්‍යෙක් පුද්ගලෙක් මොකක්වත් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ඒතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට බලපෑවේ මොකද්ද? කර්ම ශක්තිය. ඒකට බලපෑවේ කර්ම ශක්තිය. එතකොට මේක ඉපැද්දුවේ කර්මය. මේක පවත්වන්නේ කර්මය. මේක බිඳින්නේ යම් වෙලාවක කර්මයට අදාළව. අපිට ඕන විදිහට මේක බිඳින්නේ නැහනේ. දැන් රූපේ කඩාගෙන වැටෙන්නේ කර්මයට අදාළව. ඉපැද්දුවෙත් කර්මය. පැවැත්මටත් බලපාන්නේ කර්මය. මේ පැවැත්ම පිණිස පවතින අයෝමය ශක්තිය කර්මය. කර්මයෙන් මහ පුදුමාකාර උපකාරයක් ලැබෙනවා පැවැත්මට. මේක බිඳින්නෙත් කර්මයට අදාළව. එහෙනම් මට ඕන විදිහට ඉපදිලත් නැහැ, මට ඕන විදිහට පවතින්නෙත් නැහැ, මට ඕන විදිහට බිඳින්නෙත් නැහැ. ඉතින් අනාත්මයි තමයි. ඉපැද්දුවෙත් කර්මේ නං මම නෙමෙයිනි. පවතින්නෙත් කර්මයට අදාළවයි, මට ඕන විදිහට නෙමෙයිනි. බිඳින්නෙත් යම් වෙලාවක කර්මයට අදාළවයි. එහෙනම් ඒක ඇතුලේ මම කියලා ගන්න මොනවද තියෙන්නේ? එහෙනම් මේ ඉපදීමද පැවැත්මද බිඳියාමද සිද්ධ වෙන්නේ කර්මයට අදාළව නම්. එතන මම මගේ කියලා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් අවකාශයක් මොකුත් නැති. එහෙනම් මට කියන්නකෝ කවුරු හරි පාලනය කරපු කෙනෙක්. ජීවිත තෘෂ්ණාව පැවැත්ම පිළිබඳ අදහස හැම මිනිස්සෙකුටම තියෙනවා. නමුත් පැවැත්මේ ස්ථාවරත්වයකට කවුද එකතු වෙලා තියෙන්නේ? පැවැත්මේ ස්ථාවර ඔබ කැමති නැහැ. බිඳෙනවට, කැඩෙනවට, වැටෙනවට ඔබ තුල කිසිම කැමැත්තක් නැහැ. නමුත් බිඳෙන, වැටෙන, කැඩෙන කම ආවේනික තත්වයක්. මීට වඩා තාක්ෂණික ලෝකයේ බොහොම ඉහළට ගියත් ඕක ඔච්චරමයි. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. එතකොට බෞද්ධ ඥාන මාර්ගය අපට පැහැදිලි කරන දෙයක් තමයි මේ ඉපදීමද පැවැත්මද බිඳියාමද. මේ කර්මයට අදාළව සිද්ධ වෙන එකක්, ඔයාලට ඕන විදියට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒකනම් මං කොච්චර සැලසුම් කළත් මට ඕන විදියට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න එතකොට එයා දැනගන්නවා මෙතන මේ පුද්ගල භවකින් ගන්න පුළුවන් මොකක්වත් නැමේ ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? කර්මයට අදාළව කියලා දකින්න පටන් ගන්නවා. කර්මයට අදාළව කියලා අන්නේ කර්මයට අදාළව කියලා දැක්ක ගමන්ම පින්වත්නි ඒ දැක්ක ගමන්ම යාට පේනවා මේ කර්මයේ රිද්මය කොයි වගේද කියලා. මොකද්ද කර්මයේ රිද්මය? කර්මයේ රිද්මය තමයි පින්වත්නි මේ ඉපදීමට බිඳීම හට ඉපදීමට පැවැත්මට බිඳීමට උපකාර කිරීම. කර්ම රැස්සෙන් නැත්තම් කර්ම රැස්සෙන් නැත්තම් ඉපදින ඉපදෙන පවතින බිඳෙන ලෝකයට ඕගොල්ලෝ එකතු වෙන්නේ නැහැ. එනිසා අප නිරුද්ධ කළ යුත්තේ ලෝකය නොව කර්මයයි නිරුද්ධ කළ යුත්තේ. අප ප්‍රති බැහැර කළ යුත්තේ ලෝකය නොව කර්ම රැස්වීමට ඇති අවකාශයයි අපි බැහැර කරන්න ඕන. අපි අවකාශයේ තමයි අපේ ජීවිතවල බැහැර කරන්න ඕන. ඉතින් ඒ නිසා කර්ම රැස්වීමට අවශ්‍ය පදනම ගැන තමයි අපි සංවේදී වෙන්න ඕන. මේ ලෝකෙම ආමඳුරු ගැන, ගීයෝ ගැන, පොත්පත් ගැන, අරවා මේවා ගැන, ආයතන ගැන, සංස්ථා ගැන, ඉදිකිරි ඕවා ගැන වැඩි සංවේදී වීම අවශ්‍ය නැහැ. ධර්මයේ දියුණු කර ගැනීමට ඒබඳු තැන් අවශ්‍යයිනි. ධර්මයේ දියුණු කර ගන්නවා නම් අපිට ඒකට අදාළ සංවිධානාත්මකව එකතු වෙන්න අදාළ අවකාශයක් උවමනා කරනවා. ඒකට අදාළ අවකාශයක් අපට උවමනා කරනවා. හැබැයි පින්වත්නි හොඳට එක දෙයක් මතක තියාගන්න. ඔබ මතක තබා ගත යුතු දේ තමයි සැබෑ සත්‍ය අවබෝධය කියලා කියන්නේ ඔය පින්නතුන්ලගේ අභ්‍යන්තරය තුළ ඇති වෙන එක. දැන් බලන්න අපි පුංචි දෙයක් පාවිච්චි කළේ. ඇවිදින එක ඇතුලේ අපි උත්සාහ කරන්නේ ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදින්න නෙමෙයි. හැබැයි මේ මොහොතේ ඇවිදින බවම සිහිය පවත්වමින් ඇවිදින එකත් නරක නැහැ. ඇයි? සිතට මේ අතීත සංඛාර අනාගත සංඛාර අනුව සිත තුළ නොයේක සංස්කාරයන් ගත වෙන්නේ නැහැ සිතට. එක එක මට්ටමේ සංස්කාරයන් සිත සංස්කාර ගත වෙන්නේ නැහැ. දේ බඳු සංඛාර ගත නොවීමම හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි. හැබැයි බුද්ධ ශාසනයේ ඉලක්කය එක ඉරියව්වක් සත්‍ය අවබෝධයට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා හැම වෙලාවකම ඇවිදිනකොට ඇවිදින බව දන්නාකමට එහා ගිහින් මේ ඇවිදිනකොට යන විට යනකොට යන පුද්ගලයෙක් නැහැ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ක්‍රියාවලිය කුමක ක්‍රියාවලියක්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. එතකොට මේ සතර මහා ධාතුන්ගේ ගිපදීම කර්මයට අදාළ වෙච්ච දෙයක්. සතර මහා ධාතුන්ගේ පැවැත්ම කර්මයට අදාළව සිද්ධ වෙන්නේ. සතර මහා ධාතුන්ගේ බිඳීම කර්මයට අදාළව සිද්ධ වෙන්නේ. එතකොට කර්මයේ විපාකයේ පිණිස පාවිච්චි කරන උපාය මාර්ගය තමයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. මොකක් හරි වාහකයක් වමනා කරනවනේ. ඒ වාහකය තමයි කර්මයේ විපාකයේ පිණිස අවශ්‍ය වාහකයේ විදියට තමයි සතර මහා ධාතුවේ මේ කියන්නේ ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යෝත්පන්නේට අදාළ විදියට කර්මයේ පාවිච්චි කරපු පින්වත්නි මේ උපාය මාර්ගයේ තමයි සතර මහා ධාතු. එතකොට සතර මහා ධාතුන්ගේ හට ගැනීම, ඉපදීම, පැවැත්ම, බිඳීම සිද්ධ වෙන්නේ කර්මයට අදාළ. අපිට ඕන විදිහ. එතකොට මේ කියන්නේ මොන සතර මහා ධාතු ගැනද? මේ සවිඥානික කයේ මිසම් එළිය තියෙන ඒවා නෙමෙයි. මේ ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ ඔක්කොම අනිත්‍යයි කියලා බලන්න ඕන. පින්වත්නි මේ අවිඥානික දේවල් දෙස අපි එබඳු චින්තනයකින් බලන්නේ නැහැ. අපිට මේ අපේ ජීවිතවල අවිඥානික දේවල් ඒවා ඔය විදියටම පාවිච්චි කරගෙන ඉන්නවා. විදර්ශනාවට ගන්නෑ ඇඳුම් පැළඳුම්. ඔයාලා කොච්චර වටිනා ඒවා ඇඳද්දත් එකයි, නොවටිනා ඒවා ඇඳද්දත් එකයි. වැරහැලි ඇඳ කියලා ඒක නිවනට කිට්ටුකමකුත් නෙමෙයි. ඉතාම වටිනා රන්හුයෙන් හදපු සලුපිලි අඳින එක ධර්ම මාර්ගයට බාධාවකුත් නෙමෙයි. ඇයි? ඇඳුම විදර්ශනාවට පාවිච්චි කරන්නේ නැහනේ. ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්න මේ ඇඳුම විදර්ශනාවට සම්බන්ධයි. රත්තරම් බඩු පළඳින එක විදර්ශනාවට සම්බන්ධයි. ඒ නිසා ධර්මයේ දියුණු කරන නිසා මගේ කනකර උකුම් මං ගලවලා පෙට්ටගමක දාලා තියෙන්නේ පරිස්සම් කරලා. මම ධර්මයේ දියුණු කරන මිනිසෙක් කියලා එයා හැම වෙලාවකම පින්වත්නි සත්‍ය අවබෝධය සම්බන්ධ සාකච්ඡාවට එක ඍජු අදාළකන්නේ මේ විදර්ශනාවට ඒවා ගන්න නෑනේ මොකුත්ම. විදර්ශනාමය සාකච්ඡාව තියෙන්නේ සවිඥානික සත්‍යයගේ භාවිතය ඇතුලේ. එතකොට මේ සතර මහා ධාතුන්ගේ සැලීම එළියෙත් සිද්ධ වෙනවා. බාහිර සතර මහා ධාතුත් කම්පණයටපත් වෙනවා. ඒ බාහිර සතර මහා ධාතු කම්පණයටපත් වෙන එක ඇතුළේනේ වර්ෂාව පතිත වෙන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ හැප්පීමක් තියෙනවනේ. ඒ හැප්පීමක් තියෙනවා. ඒ හැප්පීම ගැන අපි විදර්ශනා කරන්නේ නැහැ. හැම වෙලාවකම අපි බලන්නේ මේ ඇතුළාන්තයේ දිහා විතරයි. ඒ ඇතුළාන්තයේ දිහත් බලද්දි ඔය පින්නතුල පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන සවිඥානික සත්‍යයම අරමුණු කරලා කරන්න. විඥානීය සහිත සත්‍යය අරමුණු කරලයි මේ විදිහට බලන්නේ. බාහිර වෙනස්කම් වලට යන්නේ යා හිතාන ඉන්නවා මේ සත්‍ය අවබෝධයේ බාහිර සාක්ෂි මතත් පදනම් වෙච්ච එකක් වෙන්න ඇති කියලා. ඒක කවදාවත් නැහැ. ඒ නිසා ඔයාලට මේ කාලේ ධර්මයේ දියුණු කරන්න හරි පහසුයි. එතකොට මේ සවිඥානික සත්‍ය යන පුද්ගලයේ පුද්ගල බවක් කියන විඥානයේ සහිත සත්‍යයක් නේ යන කමක් තියෙන්නේ යාටනේ. මලමිනී ඇවිදින්නේ නැහනේ. යනකොට යන බව දන්නා කමත් හොඳයි. ඒකට වඩා ඒක හොඳ දෙයක්. ඒකට වඩා හොඳ දේ මොකද්ද? යනකොට යන පුද්ගලයෙක් නේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොන ක්‍රියාවලිය? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ? සතර මහා ධාතුන්ගේ ඉපදීමද පැවැත්මද? ඉපදීම සිද්ධ වෙලා තියෙන්නේ කර්මයට අදාළවයි. පැවැත්ම සිද්ධ වෙලා තියෙන්නේ කර්මයට අදාළවයි. බිඳියාමත් ඔයාලටම තේරෙන්න ඕනේ මෙච්චර තාක්ෂණයේ දියුණු වෙලත් බිඳෙන විදිය කියාගන්න බෑනේ. බිඳෙන තැනක් වෙලාවක් කලාවක් කියා එනං අපිට තේරෙනවා මේක පාලනය කරන්න බෑ. ඔව් ඒ කියන්නේ මොනතරම් ඔයගොල්ලන්ගේ මොලේ හැසිරීම පිළිබඳ නිරීක්ෂණය කරන්න පුළුවන් සුපිරි පරිගණක පද්ධතියක් තිබ්බත් ඔයාලගේ රූපේ බිඳෙන වේලාව කලාව කියා ගන්න බෑ. මොලේ හැසිරීම දිහා බලලා දැන් නම් ඉවර වේකන යන්නේ කියලා කියන්න බෑ. මේ දැන් තව පැයකින් එහෙම කියන්න බෑ. ඉතා සමීපව මේ ගත ගැන නිරීක්ෂණය කරන කෙනෙකුට මේ ජීවිතයේ අවසානය සන්ධ්‍යාව බව කියන්නේ ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හදවතේ ගැස්ම දිහා බලා ඒක මේ අද මේ සම්පූර්ණින්ම අර මැෂින් එකකින් කියනවා නෙමෙයි ඒක මේ ඒ කාලේ හුඟක් ප්‍රකට වෙදකම් තිබ්බා ඒවයි මේ හොඳට නාඩි දිහා බලලා කියන්න පුළුවන් හෘද ස්පන්දනේ ගැස්ම මේ විදියයි මෙබඳු ගැස්මක් ඇති වුණා ඒක එක්තරා නුවණක් ඇතුළේ කියන්නේ මේ ගැස්ම ඇති වෙන මේ රිද්මය දෙස බලනකොට මෙයාගේ පැවැත්ම ඉතා අභියෝගයට ලක් වෙලා කියලා. ඒකනේ අදත් මැෂින් එකක් දිහා බලාගෙන මෙයා නම් ටිකක් ගොඩ ගන්න අමාරුයි වගේ එකක් කියන්නේ. එතකොට ඒක යම්කිසි දත්ත පද්ධතියක් විශ්ලේෂණය කිරීමෙන් කරාට නමුත් එහෙම කියපු අයත් හොඳට ඔළුව උස්සලා ආයෙ නැගිටපු අවස්ථාව ඕන තරම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් 125කටත් වඩා එහෙම වෙනවා. මේක හරියටම ස්ථිරසාර නිගමනයකට යන්න බෑ. නමුත් අපිට මේ පොදු දැනුමක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද්ද? මේ ඉපදීම පැවැත්ම බිඳීම කියන එක තමයි රිද්මය. මේ ඉපදීම සහ පැවැත්ම බිඳීම සිද්ධ වෙන්නේ කර්මයට අදාළව නංග මට අදාළ. මට මේකේ පාලනය කරන්න බෑ නේද කියලා අන්න එතකොට අනාත්මීය ස්වභාවයක් ප්‍රකට වෙනවා. ඉපදින්නෙත් කර්මයට අදාළව නම් පවතින්නෙත් කර්මයට අදාළව නම් බිඳින්නෙත් කර්මයට අදාළව නම් මෙතන මමායනයකින් පිළිගන්න පුළුවන් පුද්ගල බවකින් පිළිගන්න පුළුවන් කිසි දෙයක් නැහැ කියලා දකිමින් ඇවිදින්න වන්න දැන් ගොඩාක් දියුණුයි යාගේ ඇවිදීම. එයාගේ ඇවිදීම ගොඩාක් දියුණුයි. එතකොට එහෙම ඇවිදිනකොට එතකොට ඒ ඇවිදින එක ඇතුලේ පින්වත්නි එයාට මහ පුදුමාකාර ගැඹුරු අවබෝධයක් තියෙනවා. එතකොට එයා ඊළඟට එයා දැක්කොත් එහෙම එතකොට යනකොට මේ මම ඇවිදිනකොට සතර මහා ධාතුන්ගේ සැලීම කොහොමද සිද්ධ වෙන්නේ? අර අපි ඉස්සෙල්ලා කිව්ව ඔසවගෙන ඉන්නකොට පටවි ධාතුවට අදාළ රූප කලාප බහුලයි. ඒකයි එක දිගට ඔසවගෙන ඉන්න බැරි. එතකොට බෞද්ධ ඥාන මාර්ගයේ ඔස්සේම කියවගෙන ගියොත් ඒකට වෛද්‍ය විද්‍යාත්මක වෙන කියවීමක් තියෙන්න පුළුවන්. මේ අපි කියන්නේ 2600කට අධ්‍යා පැත්තේ අපගේ බුදුරජාණන්සේ වදාළ රටාව. ඒ වදාළ රටාවට අනුව තමයි අපි මේ විස්තර කරන්නේ. එතකොට දැන් පින්වත්නි මේ පාදේ ඉදිරියට ගෙන යනකොට අර ඔසවගෙන ඉදී ඇතිවෙච්ච බර සැහැල්ලු වෙලා යන්නේ අර පටවි ධාතු ආදියට අදාළ රූපකලාප බිඳී ගිහින් වායෝ ධාතුවට අදාළ රූපකලාප උපදින එකයි සැහැල්ලුවක් ඇති වෙන්නේ. ඒක බිම තියෙනකොට ඊට අදාළ රූපකලාප බිඳී ගින් ආයෙත් අනිත් පැත්තෙන් තවදුරටත් අර පවතින රූපකලාප උපදින්න පටන් ගන්නවා. පටවියාපෝ ආදියට අදාළ රූපකල්. ඉතින් ඒ නිසා මේ විදිහට මේ සතර මහා ධාතුන්ගේ සැලීමක් සිද්ධ වෙන්නේ කුමකට සාපේක්ෂව? දන්නේ අවිමසා බලනවා. සිතට සාපේක්ෂවයි. පාදේ ඔසවන බවට සිතක් තියෙනවා. සිත වේගෙන් බිඳෙන නිසා තමයි මට මේ මත ඔසවන්නත් පුළුවන්, පාත් කරන්නත් පුළුවන්. ඒ විතර නෙමෙයි ධර්ම විතර්කත් විතර්ක කරන්න පුළුවන් සිතින්. ඒතර කොහොම බිඳෙන්න ඕනද මේ සිත? කොයිතරම් වේගෙන් බිඳෙන්න ඕන දැන් බලන්න එක දිගට ධර්ම විතරකත් එනවා. මේ බලන්නකෝ මම මේ අතත් එහෙට මෙහෙට චලනය කරනවා. ඒක නොහිත වෙන එකක් නෙමෙයි. බලන්න මේ ධර්ම විතර්කත් එක්ක මට මේ අත එක එක විදිහට චලනය කරන්න පුළුවන්. එතකොට මේ චලනේ, එතකොට දැන් මේ අත ඔසවන්න බෑ, ඔසවන්න සිතක් නැතු. එතකොට ඔසවන්න තියෙන සිත නිරුද්ධ වීමෙන් තමයි ආය ධර්ම විතර්ක ගලන්නේ. සිත් දෙකක් එකපාර පහළ වෙන්නේ නැහැ නේ. ඔන්න ඔතන තමයි අර ගැඹුරු ඥානෙ වමනා කරන්නේ. එතකොට වහා බිඳී යන එකම ප්‍රබල ප්‍රවාහය පින්වත්නි කුමක්ද? සිත. ඒ කියන්නේ දැන් බලන්න මේක දිගට ධර්මී ගලාගෙන ගලාගෙනත් එනවා. ඒකට අනුව මාතුල ඇතිවෙන චර්යාත්මක වෙනස්කම් ඇති වෙනවා. ඒකට අදාළව මේ ඔය පිනතුල්ලා මට මේ පේනවා, ඔයගොල්ලන්ගේ කතා කළොත් මට ඒක ඇහෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙනවා. සලායතනික අධ්‍යක්ීම් පරාසයක් ඇතුලේ මම ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනුව ඇතුලේ එකපාර කිසිම ආකාරකින් ගනුදෙනු කරන්න බෑ. එක සිතකට එච්චර ගනුදෙනු කරන්න බෑ. මේ සිතේ ස්වභාවය විද්‍යාත්මක පදනම තමයි. සිත බිඳී යාමෙන් තමයි ආය ආය සිතක් උපදින්නේ. එතකොට ධර්ම විතර්ක කරන්න පුළුවන් සිතක් මාතුල උපදින්නේ නැහැ. මේ අත ඔසවන්න ඕන බවට සිතක් පහළ වෙනකොට ඒ සිත බිඳී යාමෙන්ම. ඉතින් මේක එක් අවික්කිනව අකණ්ඩව සිද්ධ වෙන්නේ. එච්චර වේගයෙන් බිඳෙන කිසිවක් ලෝකේ නැහැ. සිත තමයි එච්චර වේගයෙන් බිඳෙන්නේ. වේගෙන් බිඳී යනවා. එතකොට දැන් ඇවිදිනකොට ඇවිදින බවට මට සිතක් තියෙනවා. පාදේ ඔසවනකොට ඔසවන බවට සිතක් තියෙනවා. පාදේ ගෙන යනකොට ඔසවනකොට තිබ්බ සිත නිරුද්ධ වෙනවා. පාදේ ගෙන යනකොට ගෙන යන බවට තිබ්බ සිත නිරුද්ධ වෙනවා. තබනවා කියන සිත උපදිනකොට. ආයිලඟ පාදේ ඔසවනකොට මේක දැන් මේ ඊළඟ පාදේ ඔසවනකොට අර මේ පාදේ තබන බවට තිබ්බ සිත නිරුද්ධ වී තමයි මේ පාදේ ඔසවන්නේ. මෙන්න මේ විදියට බලනකොට මේ සිතේද සැලීමක් පවතිනවා. ගතට අදාළ සිතේද සැලීමක් පවතිනවා අය කියලා යම් කෙනෙකුට දැක්කොත් එimhe යා තුල ඇති වෙනවා සම්මර්ෂණ ඥානයක්. ඔන්න ඕක දැන් බලන්න ඇවිදින එකතුලේ ඥානය හදන්නත් ඕන වෙනම. නිකන් තක්මන් කරලා බෑ. මම මේ සක්මන් භාවනාව පැයක් අද කළා කිව්වට බෑ. එයා බලන්න ඕනේ යාගේ ඥානය හැදෙන්නත් ඕන. පින්නත් නේකේ ඥානේ හැදී. දැන් බලන්නකෝ යාට දැන් අර මේ ගතේ ක්‍රියාවලියට සිතට සාපේක්ෂව සිද්ධ වෙන විදිය බලනවා. සිතට සාපේක්ෂ, එතකොට සාපේක්ෂතාවෙ බිඳී යනවා. ගතද සිතද නිරුද්ධ වී යන ආකාරය දකිමින් අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන. එතකොට මේ සාපේක්ෂතාවේ දකිනවා, නිරපේක්ෂතාවේ ඇතුලේ තමයි නිවන පවතින්නේ. මේක ඉතාම ගැඹුරු ප්‍රවාහයක්. නමුත් පුංචි දෙයක් ඇතුලේ ස්පර්ශ කරන්න පුළුවන් එකක්. ගොඩාක් ඒවා ඕන නැහැ. පොඩි දෙයක් ඇතුලේ අවබෝධය තහවුරු කරගන්න යම් ශ්‍රාවකයෙකුට පුළුවන්කම ලැබෙනවා. ඒකට පින්වත් මහ විශාල දේවල් උවමනා කරන්නේම නැහැ. ඒකට නම් උවමනා කරන්නේම නැහැ. ඔයාලා තේරුම් ගන්න ඒක. මේ නිවන් අවබෝධ කරනවා කියන එක බොහොම ලීසි දෙයක් පින්වත්. අර තියෙන රොඩු වැඩිකමට අවබෝධයට අදාළ ප්‍රවාහයට එකතු වෙන්න අමාරුයි. ඒකතු වෙන අමාරු නිසාමයි බුදුරජාණන්සේ අනේ පින්වත් මහණෙනි සිල් රකින්න කී කී වදාලි. ආයි නිවන් දකින්න බෑ ජීවිතේට සිල් රකින්න උපාසකම්ම කෙනෙකුට. සිල් රකින්නවා කියන එක නිවනට ඍජු උපකාරයක් නෙමෙයි. නමුත් නිවන ස්පර්ශ කරන ශ්‍රාවකයෙක්ගේ ඇති වෙන ආධ්‍යාත්මික සංයමයට සීලය උපකාර කරනවා, අනුග්‍රහ කරනවා. සීලයක් නැතුව අවබෝධය කරා යන්න බෑ. හැබැයි සීලය අභිනන්දනය වීමෙන් අවබෝධය කරා යන්නත් බෑ. යාට පේනවනම් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට මට තියෙන එකම වැඩේ සිල් රකින්න එක කියලා ඔයාලට දැනෙනවනම් තේරෙනවනම් පේනවනම් එයාටත් කවදාකවත් නිවන් නම් අවබෝධ කරන්න බෑ පිටුපස්ස. සත්‍ය අවබෝධයට ඇතුළ ලෑස්ති කර ගැනීමට විතරයි සීලය උපකාර කරන්නේ, අනුග්‍රහ කරන්නේ. එනම් පින්නත්නේ හොඳට මතක තියාගන්න, අර යනකොට යන බවට සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. මෙතන ක්‍රියාවලියක් පමණක් තියෙනවා. මේ ක්‍රියාවලිය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක්. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කර්මයට අදාළවයි. සතර මහා ධාතුන්ගේ ඉපදීමද පැවැත්මද බිඳීමද කියන එක තීරණය වෙලා තියෙන කර්මයට අදාළව. අපිට ඕන විදිහට ඉපදුනා නෙමෙයිනේ. අම්මලා කිව්වට මේ මම ඔයා වෙනුවෙන් කැප වුණා, ඔයාට මං කුස දුන්නා කිව්වට අම්මා කෙනෙක් හිතාමතා කිසි ළමයෙකුට කුස දුන්නේ නැහනේ. එහෙනම් කුස දරුවෙක් බලාපොරොත්තු වෙන සියලු මව්වරු කුසක් දරන්න ඕනනේ. කොච්චර වෛද්‍යවරු ළඟට ගිහින් අනේ අපිට දරුවෙක් නැහැ, අපිට කොහමාරි දරුවෙක් හදාගන්න උදව් කරන්න කියලා ආයාචනා කරලා එවෙනුවෙන් කාලයේ මුදල් ධනෙ ශ්‍රමයේ කැප කරන කොච්චරයි ඉන්නවද? දරුවෙක් අපේක්ෂිත නොවන සම්බන්ධතා ඇතුලේ දරුව ලැබිලා ඒ දරුවව නසා ගන්න කොච්චර අම්මලා විඳවනවද? නුසුදුසු කාලේ පිහිටපු ගැබක් කියලා, බාලවයස්කාරියෙක්ගේ ගැබක් කියලා, දැන් මේවට නීතිත් හදන්න වෙලා තියෙන එකනේ. මේ ගැබ පිහිටලා තියෙන සුදුසු නැති කාලයක බාලවයස්කාරියෙක්ගේ ගැබක්, ඊට පස්සේ ස්කෑන් කරලා බලනකොට අංගවිකල ගැබක්, ඒ නිසා නැති කරගන්න බලමු. අපි බලාපොරොත්තු වෙන අවකාශයක නෙමෙයි මේ ගැබ් ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගබ්සාවට අදාළ සාක්ෂි නිරීක්ෂණය කරද්දී පේනවනේ. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් ගැබ් ගැනීම, ගැබ විනාශ කිරීමට දරන උත්සාහය වර්ගීකරණය කරන්න පුළුවන්. මේක බලවයස්කාරියකට පිහිටිය ගැබක්, එක්කෝ අංගවිකල ගැබක් මේ පිහිටලා තියෙන්නේ, එක්කෝ නුසුදුසු කාලේ ගැබක්, නුසුදුසු කාලේ ගැබක්, එක්කෝ ස්ත්‍රී දූෂණය වෙච්ච ගැබක්. ඔන්න ඔය විදිහට ගැබ් ගැනීම ලෝකේ මේ ගර්භාෂයක ගැබ් ගැනීම, ඒ කියන්නේ ඇබෝෂන් එකක් කරන්න මිනිස්සු හොයන සාක්ෂි වර්ගීකරණය කරලා තියෙනවා. ඇත්තටම මම ඔහොම කියන්නේ ඒවා ගැන නොදන්න නෙමෙයි. මම ඒ කාලේ මගේ රිසර්ච් එකක් තිබ්බා ගබ්සාව ගැන, ඒ කාලේ විශ්වවිද්‍යාල කාලේ. මේ නිසා අපි ඒවා ගැන හුඟක් අධ්‍යයනයක් තියන අය. ඒ වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කලලයක් විනාශ කිරීමට ලෝකේ ආචාර ධර්ම හදද්දී ඒවට අදාළ සාධනීය හේතු මොනවද? ඒක සාධාරණීකරණය කරන්න දරන උත්සාහයක් තියෙනවා. ඒ කුමන උත්සාහයක් කළත්, ඒ මොන විදිය උත්සාහයක්, ඒ හැබැයි එහෙම උත්සාහ කරන්න වෙලා තියෙන අනාත්ම නිසානේ. එහෙනම් මේ ඉපදීම කියන එක ඒ කියන්නේ අම්මට තාත්තට ඕන විදියට වෙච්ච එකක් නෙමෙයි. ඒ නිසා ඔයාලා දරුවෙක්ව පාලනය කරන්න යන්න එපා, වැඩක් නැහැ. මොකටද පාලනය කරන්න යන්නේ? යුතුකම් වගකීම් ටික කරලා අඩිය පස්සට ගන්න. එච්චරයි. බලාපොරොත්තු ලෝකේ මත බලාපොරොත්තු තියන්න එපා පින්වත්නි. බලාපොරොත්තු කියන්නේ දුක. ඉපදීම සිද්ධ වුණේ කර්මයට අදාළව, පවතින්නේ කර්මයට අදාළව, බිඳින්නේ කර්මයට අදාළව. කෝ මම? කෝ මගේ කියන කෑල්ල කොතනද තියෙන්නේ? ඉතින් අර මෙහෙම ඉපදින්නෙත් කර්මයට සාපේක්ෂව නම්, පවතින්නෙත් කර්මයට සාපේක්ෂව නම්, බිඳින්නෙත් කර්මයට සාපේක්ෂව නම්, මම පාලනය කරන්න යන්නේ එකම අනවශ්‍ය මැදිහත් වීමක්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනාත්මය ප්‍රකට කරගන්න පින්වත් මහණෙනි කියලා. ඔය අනිත්‍යයි කියලා දැක්කත් නිවන් දකින්නේ, දුකයි කියලා දැක්කත් නිවන් දකින්නේ. අනේ අනිත්‍යයි දුකයි නී කියලා කියනව නේද? කිසි කෙනෙක් සෝවාන් වෙන්නේ නැහැ. අනාත්මය ප්‍රකට වීමෙන් සෝවාන් වෙන්නේ. අනිත්‍යයි කියලා යම් කෙනෙකුට ආයතනයන් අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්, මේ තමන්ගේ රූපය අනිත්‍ය කියලා බලන කිසි කෙනෙක් නිවනට පත් වෙන්නේ නැහැ. අනාත්මයමයි ප්‍රකට කරගන්න ඕන. අනිත්‍යයි දුකයි කියලා බැලුවත් කෙනෙක් නිවනට පත් වෙන්නේ නැහැ. ඔයාලගේ ජීවිතේ අනාත්මයමයි ප්‍රකට කරගන්න ඕන. පුළුවන් තරම් අනාත්මය ප්‍රකට කරගන්න. මගේ වසඟේ පවත්වන්න බැරි බවම දකින්න ජීවිතේ. එතකොට මගේ වසඟේ පවත්වන්න බැරි නම් මොකක් මතද පවතින්නේ? කර්මයට සාපේක්ෂව කියලා දකින්න. එතකොට මේ කර්මයට සාපේක්ෂව කියලා දකිනකොට ඔයාලට පෙනේවි මේ 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 සතර මහා ධාතුන්ගේ සැලීම, බිඳීම සිද්ධ වෙන්නේ කර්මයට අදාළව. හැබැයි මේ මේ ක්‍රියාවලිය තුළ සිතක උපකාරාර්ථයක් තියෙනවා. සිතේ උපකාරයක් තියෙනවා. දැන් හොඳට බලන්න පින්නොත් නී, මේ পায় ඔසවනකොට ඔසවන බවට සිතක් තිනවා, ගෙන යනකොට ඔසවනක තිබ්බ සිත බිඳිලා යනවා. ගෙන යනකොට තිබ්බ සිත බිඳිලා යනවා. පාදයේ තබනකොට, ඒ තබන බවට සිතක් උපදිනකොට, ගෙන යන බවට තිබ්බ සිත නිරුද්ධයි. එතන මේ ගතේ සිතේ නිරුද්ධ වීමත් එක තමයි ගතේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. අන්නී ගතේ සිතේ අඤ්ඤමඤ්ඤ යැපීමක්. ඇවිදිනේක ඇතුලේ ගත සහ සිත දෙකේ අන්‍යෝන්‍ය යැපීමක් පවතිනවා කියලා දකින හැකියාවට තමයි සම්මර්සන ඥානය කියන්නේ. ඒතකොට සක්මන් භාවනාවේදී ඔය සම්මර්සන ඥානය උපදින්නේ නැත්නම් එයා මාසෙම එක දිගට සක්මන් කළත් එයානම් කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. සෝතාපන්න මාර්ගයටවත් එයාට නම් පින්වත් නිකතු වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ඔසවනකොට තිබුණු සිත ගෙන යනකොට බිඳිලා යනවා නම්, ගෙන යනකොට තිබ්බ සිත තබනකොට බිඳිලා යනවා නම්, මේ විදිහට සිත බිඳි බිඳි යනකොට ගතේද බිඳි බිඳි යාමක්, සතර මහා ධාතුන්ගේද බිඳි බිඳි යාමක් නම් තියෙන්නේ. ඇයි අපි කිව්වේ ඔසවනකොට පඨවි ධාතුවට ආපෝ ධාතුවට අදාළ රූප කලාප බහුලයි, තේජෝ ධාතුවට වායෝ ධාතුවට අදාළ රූප කලාප දුර්වලයි. ඒකයි මෙහි මත ඉස්සරහට දික් කරගෙන ඉන්න බැරි. ඇයි බරක් දැනෙන්න ගන්නවා?
ඒ බර දැනන්නේ පින්නත්න පටවිධාතුට ආපෝධාතුට අදාළ රූප කලාප බහුලයි. එදොට තේජ වායෝධාතුවට අදාළ රූප කලාප දුරුවල. මෙම තබනකොටම ඊට පස්සේ රූප කලාපයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් විවේමත්තතාවයක් ඇතුළෙ බිඳි බිඳි හටගන්න ක්‍රියාවලියක් තියෙනවා. තබනකොට හරි සැහැල්ලුවක් දෙනින්නේ අත පාත් කරගත්තාම. ඒ අර පට ඒ විපදිච්ච පටවිධාතුවාදියට අදාළ රූප කලාප බිඳී ගොස්සේ මොහොතේම තේ වායෝධාතුවට අදාළ රූප කලාප බහුල වෙනවා. වේගෙන් බහුල වෙනවා. ඔන්න ඔය විදියට. එහෙනම් මේ විදියට මේ අත ඔසවනකොට තබනකොටත් පාදේ අත පහළට තබනකොටත් මේ විදියට ධාතුන්ගේ විසමපාතයක් ඒවා බිඳි බිඳි අලුතෙන් අලුතෙන් බහුලවන මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් පවතිනවා විතරක් නෙමෙයි මේකට සිතින් ලැබෙන අනුබලය ඇතුලේ පින්වත්නි මේක ඇතුලේ පේන සිතේ සහ ගතේ පවතින ලක්ෂණය ධර්ම ස්වභාවය එකම ස්වභාවයක් මොකද්ද? ඉපදීම බිඳීම මෙච්චරයි. හටගෙන බිඳී යාම. සිතද හටගෙන බිඳී යනවා. ගතද ගතේ පවතින රූප කලාපයන්ද හටගෙන බිඳී යනවා. ඒක අන්‍යමඤ්ඤ වශයෙන් යැපෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් උපකාරාර්ථයක් ලැබෙනවා. ගතින් සිතට උපකාරය ලැබෙනවා. සිතින් ගතට උපකාරය ලැබෙනවා. මේ අන්‍යෝන්‍ය උපකාරය දකිනවා. ඒ උපකාරයේ දකිමින් දකිමින් එයා හටගෙන බිඳී යන ආකාරය දකිනවා. ඇයි හටගෙන බිඳිනවා? ආය ආය උපදිනවා, ආය ආය බිඳී යනවා. මෙන්න මේ ආය ආය ඉපදී ආය ආය බිඳී යාම කියන එක දකිනවා නම්, ඒ හටගෙන බිඳී යාම දකිනවා නම් උදයබ්බ්‍ය ඥාණය කියලා කුත් උපදින්න ගන්නවා. අර ඇවිදිනකොට ඒ උදේ ඉතින් බලන්නකෝ, මේවා එකක්වත් උපදින්න නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑනේ. එතකොට යාට පේනවා, නිකන් ඔක හොඟක් සිහිය පවතිනකොට පේනවා මේ හටගත්ත වේගයට වඩා බිඳී යාමේ වේගය වැඩි. දැන් අතක් ඔසවගෙන ඉන්නකොට පටවි ධාතුවට අදාළ රූප කලාප බහුල වුණාට පාත් කරපු ගමන් ඒක බිඳිලා යනවා. සැහැල්ලු ඒ වෙලාව වෙනවා. හැබැයි එකපාර ඔසවගෙන ඉද්දි බරගති එකපාර එනවද? දැන් අත මෙහෙම ටිකක් කළ උස්සගෙන ඉද්දි නේද අතේ තියෙන බරගතියක් දැනෙන්නේ? හැබැයි එහෙම බරගතියක් තිබ්බට පාත් කරපු ගමන්ම ඒක හරි සැහැල්ලුවක් දැනෙනවා නේද? ඒ කියන්නේ ඒ වෙලාවෙම සැහැල්ලුවක් දැනෙනවම කියලා නෙමෙයි මං කියන්නේ. මේ මං කියන්න උත්සාහ කරන්නේ හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳියාම සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ හටගන්න වේගයට වඩා වැඩි වේගයකින් බිඳිය. අන්නේ බිඳෙන විදියම බල බලා හිටියොත්. හටගන්න විදියනේ මේක ධර්මීය අවබෝධය කරා යනවනම් බලන්න පින්නොත් මේ සත්‍ය අවබෝධය කරා යන කෙනෙකුගේ විශ්ලේෂණය කොච්චර ගැඹුරු වෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ ඇත්තටම සාරවත්ඥමයි. මෙන්න මෙතනදී උන්වහන්සේ අනුදැන වදාලා මහණෙනි මේ හටගන්න එක දිහා නෙමෙයි ඊට පස්සේ බලන්න ඕනේ බිඳෙන දිහා කියලා. ඒ බිඳෙන එක දිහා මොකද හටගන්න එකට වඩා මේ හටගැනීමට සාපේක්ෂව බිඳියාම සිද්ධ වුණාට උද්වේගකාරී බව හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳියාම. දැන් බැලුම් බෝලයක් පුම්බනකොට පිම්බිලා ආවට පුපුරනකොට ඒක ක්‍රමානුකූලව පුපුරන්නේ නැහැ. පිපිරීම සිද්ධ වෙන්නේ ඉතා වේගවත්. එහෙනම් මේ ඉපදීමට වඩා බිඳීමේ උද්වේගකාරී බව අතිශයින්ම වැඩි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා යා දැන් අර හටගන්න එකට අවධානය යොමු කරන්නේ නැතුව බිඳෙන එක දිහා බලාගෙන ඉන්නවා. දැන් අර පාදේ ඔසවනකොට රූප කලාප ඉපදෙන විදිය බඳින දකින්න බිඳෙන විදිය දකින්නවා. පාදේ ගෙන යනකොට තිබ්බ සිත දිහා නෙමෙයි බලන්නේ. ඒ ගෙන යනකොට තිබ්බ සිත බිඳිලා යන විදිය බලනවා. ඒ කියන්නේ පාදේ තබනකොට. ඊළඟ පාදේ ඔසවනකොට මේ අර බිඳින විදිය විතරක් බලනවා. ඒ කියන්නේ හටගෙන බිඳෙන විදිය නෙමෙයි බිඳෙන විදිය විතරක් බලනවා. ඒ කියන්නේ යාගේ පූර්ණ අවබෝධය යනවා බිඳින එක විතරක් බලාන ඉන්න යනවා. ඒ බිඳෙන විදිය විතරක් බලන ඉන්නකොට තමයි බංගාණු දර්ශන ඥානය කියලා එකක් උපදී. බලන්නකෝ පින්වත්නි මේ නිවන් දකින්නවා කියන එක. ඒතකොට බිඳෙන විදිය විතරක් බල බල ඉන්නවා එක තැනක. හැබැයි මේ ඔක්කොම භාවනාමය අද්දකි. මේවා ඔය ඉන්න මට්ටමේදී gedara නිකන් ටීවී එක බලලා මේ බණක් කාලා නිකන් සාමාන්‍ය දිනචර්යාවේදී කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ බිඳෙන විදියම දකිනෝ නම් හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳීම නම් සිද්ධ වෙන්නේ ගතේ සහ සිතේ. ඒ කියන්නේ ගතේ නම් සතර මහා ධාතුන්ගේ බිඳියාමක්. ඒක සිතේ සිතට සාපේක්ෂ වෙන්නේ සිත බිඳෙනකොට ගතද බිඳියනවා. සිත බිඳෙන හැම වෙලාවකම ගතද බිඳියනවා. ඉතින් ඒක භාවනාමය ඥානයක්. හැබැයි අරමුණු කළේ එක ඉරියව්වක්. මොකද්ද? සමහර විට ඇවිදින එක විතරයි අරමුණු කළේ.
භාවනාර අම්මනේ විදිහට ගත්තේ ඇවිදිරික. හැබැයි ඇවිදින ක්‍රියාවලිය ඇතුළේ යා දකින්නවා මේ හටගත්තට වඩා වැඩි වේගයකින් බිඳීම උද්වේගකාරී. බිඳෙන වේග ඒක ලෝකෙම ස්වභාවයක්නේ. හොඳට බලන්නකො. හැම වෙලාවකම ලෝකයේ ස්වභාවයක්නේ ඒක. කබලකට අබ ටිකක් දාලා පුපුරන විදිය බල. ඒ පිපිරීම උද්වේගකාරී. වහිනකොට නිකන් පොළොව දිහා බලන් ඉන්නකො. පෙන බුබුලු මතුවෙනවා එක පාරට තමයි බිඳෙන්නේ. ඒක ලෝක ධර්මයක් ඒක. ඒක මේ ගතට සහ සිතට ද අදාළ තත්ත්වයක්. ඒක අර බිඳෙන විදිය විතරක් බල බල ඉන්නවා. ඒ බිඳෙන විදිය විතරක් බල බල ඉන්නකොට මේ සංස්කාරයන් නැවත නැවත හට ගැනීම පිළිබඳ ඔයාලට අද තියෙන බලාපොරොත්තු තියෙන අපේක්ෂාව. දැන් ඔයාලට තියෙනවනේ ඒව හට ගැනීම පිළිබඳ අපේක්ෂාවක්. ආය හටගත්තා නම් හොඳයි, මේ බඳු කයක් මෙහි හම්බෙනව නම් හොඳයි, අරේ හම්බෙනව නම් හොඳයි, අරම ලැබෙනව නම් හොඳයි, මෙහෙම ලැබෙනව නම් හොඳයි කියලා අර බලාපොරොත්තු තියෙන. ඔන්න ඔය බලාපොරොත්තු ටික එක වෙලාවක ඔය විදිහට බල බල ඉනකොට කඩාගෙන වැටෙනවා. ඒ බලාපොරොත්තු ටික කඩාගෙන වැටෙන්නේ අපොයි මේ වගේ කන්නම් ආයෙපා කියන එකේ. මෙච්චර වේගයෙන් බිඳෙනව නම් මොකටද මං හට ගැනීම ගැන අපේක්ෂා කරන්නේ? එච්චර ඒ කියන්නේ බිඳීම වේගවත් නම් හට ගැනීමට වඩා හට ගැනීම පිළිබඳ මොකටද මං අපේක්ෂා කරන්න කියලා බලනකොට තමයි බයතුපත්ඨාන ඥානයක් උපදින්නේ. මේ බඳු ආකාරයක බිඳි බිඳි යන බව බියකරු බවක් යාට ඇති වෙනවා. බයක් හිතෙනවා කියලා කියන්නේ මේ පා වෙනවවත් නිකම් ඇත්තට මෙන්න මේකයි සසර කලකිරීම කියන්නේ. මිනිස්සු කියන්නේ සසර කලකිරීම මෙන්න මේකටයි කලකිරීම කියලා කියන්නේ. මේකටයි කලකිරීම කියන්නේ. ඒ කලකිරීම එතනම එනවා. ඒකට අපි කියන්නේ අතර මේකත් ඥානයක්. ඒ කලකිරීමට අපි කියන්නේ මේ නිබ්බිදා ඥානය කියලා. නිබ්බිදා ඥානය. මෙන්න මෙතන තමයි මිදීමේ උපාය ඥානය එන්නේ. මෙන්න මේ මිදීමේ උපාය. ඉතින් එතකොට යාට මිදීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෙබඳු හටගෙන බිඳෙන ගතක් සහ සිතක් නම් තියෙන මේක අනිච්චානුපස්සී විහෙරති අනිත්‍ය වශයෙන්ම බලව මහණෙනි. දුක්ඛානුපස්සී විහෙරති මේක දුකක් වශයෙන්ම විදර්ශනා කරව මම මගේ ආත්මය කියලා අබමල් රේණුවක්වත් මේකේ ගණ්ඩ තියනවද කියලා අනත්තානුපස්සීව විමසන්ට මහණින් මේ බඳු එකක් අතහැර දැමිය යුතුයි කියලා විරාගානුපස්සීව නිරෝධානුපස්සීව විමසන්ට මහණින් කියලා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් විමසනකොට පින්නත්නි එයා තුල නිදහස් වීම පිණිස අවශ්‍ය ප්‍රතිපදාවකට එකතු වෙනවා. ඔය විදිහට විදර්ශනා කරන්න අර තමන් තුල අර ඉපදීමට බලපාපු කර්මයේ පැවැත්මට බලපාපු කර්මයේ බිඳෙන්න බලපෑවේ කර්මී මට ඕන විදිහට වෙච්ච එකක් නෙමෙයිනේ. අනේ කර්මී නිරුද්ධ වෙනවා එතන. කර්මී සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. ඒ කර්මී නිරුද්ධ වුණාම අර චුතියත් එක නැවත ප්‍රතිසන්දිය ගෙනත් දෙන්න ලෝකේ අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැති නිසා පහන් සිලක් නිවි යන්නාසේ අපිරනෝපා. හැබැයි ඒකට යා පාවිච්චි කරේ එක අරමුණක්. එකම අරමුණක් යාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බඳු නිවීමක් පිණිස ඔය පින්තුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සමරසේන පවුලේ පින්වත් පිරිස. ඒ පින්තුන්ට ආශිර්වාද කරනවා ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ පින්තුන්ලාට මේ කුසල් හේතු උපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. 2026 මැයි මාසයේ 25 වන දින 83 වන ජන්මදිනයේ යෙදුණු කරුණා සමරසේන ආදරණීය මෑණියන්ට නිරෝගී සුව චිරජීවනයේ කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වෙනුවෙන් අපි මේ මෞතුමියට ආශිර්වාද කරනවා. කරුණා සමරසේන පින්වත් මාතාවට මේ කුසල් උපකාර වෙලා ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. එවගේම මේ උතුම් කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච අපටද සමරසේන පවුලේ පින්වත් මහත්තුරුන් නෝනාවරුන් දරුවන් මේ සියලු දෙනා ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද සමරසේන පවුලේ පින්තුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. එවගේම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජූනි මාසේ 2025 ජූනි මාසේ දෙවන දින 90 වන ජන්මදිනයේදී තිබුණු පරලෝ සැපත් WH සමරසේන පියතුමාටත් සමරසේන පවුලේ පිනතුන්ලා නමින් මිය පරලෝ ගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. ඥාතීන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම ධර්ම ශ්‍රවණේ කලාව සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස රැස්ුණා වූ මේ පිනතුන්ලා සියලු දෙනාටත් සතර වරන් රාජදරුවන් සත් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං